ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
සිනමා කෘතියක සිනමා කරුවෙකුගේ නොදුටු පැත්ත කතාබහ කරන නොදුටු සිනමා විශේෂාංගය ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ මේ ඔක්තෝබර් මාසයේ තව සංසතිය බ්‍රහස්පතින්දා. අපි අද දවසේ අපේ කතාබහට මාතෘකා කරගන්නේ තවත් සුවිශේෂී චිත්‍රපටයක්. ඒ තමයි මේ දිනවල ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ සෑම රටකම පාහේ තවමත් තිරගත වන නවතම ජෝක චිත්‍රපටය සම්බන්ධයෙන් කතාබහ කරන්නට. විශේෂයෙන්ම ජෝක කියන චරිතය මේ වන විට නැත්නම් මේ ජෝක නවතම චිත්‍රපටයේ පැමිණෙන තුරු සිනමා ප්‍රේක්ෂකයන්ට ආමන්ත්‍රණය කළ තිබුණේ වෙනමම විදිහකට. නමුත් මේ ජෝක නවතම චිත්‍රපටය ආවට පස්සේ ඒ ආමන්ත්‍රණය වෙනස්ම ආරකට, වෙනස්ම මානයකට කැඳවන්නට එහි නිර්මාණකරුවන් සමත් වෙලා තිබෙනවා. ඉතින් අපි ඒ පිළිබඳවත් කතාබහ කරන්න බලාපොරොත්තු වෙනවා දවසේදී අපේ නොදුරු සිනමා විශේෂාංගෙන්. අපි සුපුරුදු හිතවතාව සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. විදර්ශන අයිබෝන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට.
අයිබෝන් මදුර.
ඔව් විදර්ශන, මුලින්ම අපි කතාබහ ආරම්භ කරමු මේ නවතම ජෝක චිත්‍රපටය පිළිබඳව සිනමා විචාරකයෙකු විදියට ඔබේ මූලික හැඳින්වීම කරමින්.
ඉස්සෙල්ලම මට කියන්න තියෙන්නේ මෑත මම මේ චිත්‍රපටය බැලුවහම ප්‍රධාන වශයෙන්ම තාම කම්පණයකට පත්වෙච්ච චිත්‍රපටියක්. මේ කම්පණයකට පත්වෙන්නේ මේ චිත්‍රපටියට පාදක වෙන්නේ DC කොමික්ස් ආපු ඒ කතාමාලාවන් විවිධාකාරයෙන් කාටුන් විදියට, පස්සේ ටීවී රූපවාහිනී මාලා නාටක විදියට සහ වෙනත් චිත්‍රපටි ස්වරූපෙන් මෙහෙම ආපු චරිතයක් විදියට ජෝක සහ අනිත් පැත්තෙන් බැට්මෑන්. මේක ඇතුලේ මම හිතනවා මේ චිත්‍රපටිය ස්පර්ශ කරන ඒ ගැඹුරු තැන මම හිතනවා DC කොමික්ස් හරහා ඇතිවෙච්ච නිර්මාණවල ඉතාම රැඩිකල් පරිවර්තනයක් කරන චිත්‍රපටයක් කියලා. දැන් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ටොඩ් පිලිප්ස්, ඒකේ සහාය රචනය කරලා තියෙන්නේ ස්කොට් සිල්වර්. එතකොට මේක රංගනයෙන් දායක වෙන්නේ ආකීන් ෆීනික්ස් කියන හළුවා. මීට කලින් අපි ජෝක චිත්‍රපටියේ දත ජෝක චරිතයේ විවිධ අවස්ථාවල අපි දැකලා තියෙනවා. නමුත් මම හිතනවා මේ චිත්‍රපටිය විශේෂම හොලිවුඩ් සිනමාව ගැන, හොලිවුඩ් සිනමාව පිළිබඳව තියෙනවා පොඩි ඒකමිතියක්, පොඩි නිකන් ඒකමානීය එහෙම කතා කලාවක්. මේ ඔය සුපර් හීරෝස්ලා ගෙනෙල්ලා යම්කිසි විදිහේ මහා වාග්දනයක් සහිතව සහ විශාල වශයෙන් ජනප්‍රිය ප්‍රේක්ෂකාගාරය ආමන්ත්‍රණය කරන සිනමාපට අතරින් මේ සුපර් හීරෝ කියන මේ චරිතය සහ මේකත් එක්ක බද්ධ වෙච්ච මේ චරිතයන් තාම කියන්නේ ප්‍රේක්ෂකාගාරය තුළ මං කියන්නේ ජීවිත පරිඥානයක් ඇති කරන තැනකට පත්තු කිරීම, විශේෂම හොලිවුඩ් සිනමා ගමන ඇතුලේ බැලුවමත් මම හිතනවා විශාල පරිවර්තනයක් කියලා. මේ චිත්‍රපටියේ මේ රංගනයෙන් දායක වන සියලුම දෙනා, ඒකට අවශ්‍ය වෙන උපරිම සාධාරණ විශේෂම ආකින් ෆීනික්ස් විතරක් නෙමෙයි, ඊට පස්සේ රොබර්ට් ඩිනීරෝ, ඊට පස්සේ සැසි බීච්, ඊට පස්සේ ෆ්‍රැන්සිස් කොන්රෝයි, ග්‍රෙග් කලන්, මේ වගේ ඒ කියන්නේ එකිනෙකට තරගකාරීව මවුන් රංගනයෙන් දායක වෙමින් මං හිතනවා ප්‍රේක්ෂකාගාරයට තම කම්පනී අත්දැකීමක් දෙනවා. උදාහරණයක් ලංකාවේ මේ චිත්‍රපට ශාලා කීපයක මේ චිත්‍රපටිය පෙන්නනවා. ඒ කියන්නේ විවිධ මට්ටමේ අය මේ චිත්‍රපටිය උනන්දුයි. මට හම්බුණා ඒ ප්‍රේක්ෂකාගාරයේ බැලුවාම විවිධ අය, ඒ කියන්නේ සාමාන්‍ය අපි කියන්නේ ඒ කියන්නේ පවුල් පිටින් ගිහිල්ලා බලන අය පවා මේ චිත්‍රපට ශාලාවල මේ චිත්‍රපටිය රස විඳින්න ඉන්නවා. ඒක මේ චිත්‍රපටිය හරි තාම වැදගත් තැනක් තමයි. මේ චිත්‍රපටිය ආරම්භයේදී මේ චරිතය මුල් හරියේදී, ඒ කියන්නේ ජෝකගේ චරිතය මුල් හරියේදී ප්‍රේක්ෂකාගාරයේ සිනාවට ප්‍රාප්ත වෙනවා. එයාගේ අර විටින් විට ඇතිවන අර හිස්ටරික සිනාව සහ මේවත් එක්ක. නමුත් චිත්‍රපටියේ මැද භාගයට එනකොට මුළු ප්‍රේක්ෂකාගාරයේම ඒ හිනාවට හිනා වෙන්නේ නැහැ. එක්තරා විදිහේ සහනුකම්පනයක් ප්‍රේක්ෂකාගාරය තුළ ඇති කරන විවිධ වයස් මට්ටම් වල අය පවා. මම හිතන්නේ මේක අමුතු අත්දැකීමක්. මම හිතනවා ඒ අර්ථයෙන් මේ සිනමා විචාරය පැත්තෙන් බැලුවාම මේ චිත්‍රපටිය මම හිතනවා තාම ගැඹුරු කියවීමකට ලක් කරන්න ඕනේ, විශේෂයෙන්ම මෑත කාලේ ආපු තාම ඉහළ ගණයේ චිත්‍රපටියක් කියලා අවිවාදීත්වම මේ කියන්න පුළුවන්.
විදර්ශන, දැන් මේ නවතම ජෝක චිත්‍රපටයේදී අපිට හමු වෙන්නේ මේ ඉතාම දුර්වල පෞරුෂ ලක්ෂණ, ඒ වගේම මානසික ආබාධ, සමාජ පීඩනය, අඳුරු ළමාවිය, මේ වගේ බොහොම මේ ඍණාත්මක දේවල්. දැන් කෙනෙකුට නැගෙන්නට පුළුවන් ප්‍රශ්නයක්, දැන් මේ කියන ඍණාත්මක දේවල් එක්ක මේ ජෝක චිත්‍රපටයක් විදිහට සාර්ථකද කියලා.
ඔව්, මම හිතන්නේ මදුර මේ චිත්‍රපටියේ මේ ජෝකගේ චරිතය නිරූපණය කරලා තියෙන්නෙම මෙන්න මේ කියන්නේ ඔබ කියන ඔය දුර්වල පෞරුෂය සහ බලහීනත්වය සහ අතීතය තුළින් ඔහුට උරුම වෙච්ච ඛේදවාචකය මේ සියල්ල නිරූපණය කරමින්ම තමයි මේ චිත්‍රපටියේ ඒ කියන්නේ ඒකත්වයේ රඳවගෙන තියෙන්නේ. මොකද මේ චිත්‍රපටයේ අවසානයේ අපි දකිනවා එක්තරා විදියකට ජනතා පිබිදීමක්. ඒ කියන්නේ රැඩිකල් ජනතා නැගිටීමක් දක්වා මේ චිත්‍රපටිය යනවා. එතකොට එක පැත්තක ඒ විටින් විට ඒ කියන්නේ එක පැත්තක ඉස්තරික විදියට සිනාවෙන ඒ වයික්කම කඳුළුත් එක්කම එන ඒ කියන්නේ hina වෙන වෙලාවක් කඳුළු පනින වෙලාවක් දන්නේ නැති මෙන්න මේ ඉරණමට පත්වෙච්ච ස්නායු ආබාධයක් සහිත ඒ වගේම අතීතයෙන් උරුම වෙච්ච ප්‍රචණ්ඩත්වයේ යම්කිසි ශේෂ මාත්‍රයන් සහිත මේ චරිතය අවසානයේ ඔහුම නොදැනි කියන්නේ ඔහුම නොදැනි ඔහුගේ ක්‍රියාවලිය නිසා ගොතම් නගරේ මහා ජන අරගලයක් දක්වා යන ගමනක් තියෙනවා. මම හිතනවා මේ චිත්‍රපටියේ මට අනුව මගේ විග්‍රහය අනුව මේ චිත්‍රපටියේ එක්තරා විදියකට මේ යුගයේ විප්ලවය පිළිබඳව ඉතාම දියුණු ප්‍රකාශනයක් කරන චිත්‍රපටියක් කියලා මේක අපි මම හිතන්නේ ඒක අපි කියව ගන්න ආකාරය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මොකද්ද විප්ලවය කියලා කියන්නේ? විප්ලවය කියලා කියන්නේ එක්තරා විදියකට මේ පවතින ක්‍රමය ඇතුලේ ආන්තිකකරණයට ලක්වෙච්ච මිනිසුන් අපි කියව නිර්ධනයා කියමු නැත්නම් පහළ පන්තිය කියමු නැත්නම් මේ ක්‍රමය විසින් විගලිත භාවයට පත් කළ මිනිසයා අවසානයේ ඒ විගලිත භාවයම එක්තරා ප්‍රචණ්ඩත්වයක් බවට පත් කරාට පස්සේ තමයි මේ ක්‍රමය අනිත් පැත්ත ගහන්නේ. right අපි දකිනවා මේ චිත්‍රපටියේ ඔහුගේ අම්මා මේ ජෝකගේ චරිතේ නම නිවසට වෙලා ඉන්නවා. අනිත් පැත්තෙන් අම්මා ඔහුට කියනවා අර ඉන්න නගරාධිපති අපේක්ෂක වන තෝමස් වේන් තමයි ඔහුගේ පියා කියලා. ඊට පස්සේ ඇත්තටම මේ කියන්නේ ජෝක දන්නේ නැහැ තමන්ගේ පියා කවුද කියලා. මේ අවසාන වශයෙන් ඔහු හොයාගෙන යනවා ඒ තෝමස් වේන්ගේ ඉරණම නැත්නම් තමන්ගේ ජාතකත්වය හොයාගෙන යනවා. අනිත් පැත්තෙන් ඔහුට තව පියෙක් ඉන්නවා. ඒ පියා තමයි විශේෂයෙන්ම මේ මුරේ ෆ්‍රැන්ක්ලින් කියන මේ ටෝක් ෂෝ එක කරන කෙනා. එයා තමයි යාගේ අපිට කියන්න පුළුවන් සංකේතීය පියා කියලා. ඒ කියන්නේ අරයා අම්මා විසින් හඳුන්වලා දෙනු පරිකල්පිත පියෙක් නම් තෝමස් වේන්. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා ඔහු අනන්‍ය වෙන පියා නැත්නම් ඔහුගේ සංකේතීය භූමිකාව උට දෙන්නේ කට පවරණ පියා තමයි මුරේ ෆ්‍රැන්ක්ලින්. එයා අනිත් පැත්තෙන් දැනගන්නවා මේ අම්මගේ ඉතිහාස කතාව තුළ අම්මා මේ කිව්ව පරිකල්පිත පියා ඔහුගේ සැබෑ පියා නොවේ කියලා. එතකොට මෙන්න මේ අර්බුදය ඇතුළේදී තමයි ඇත්තටම ජෝකර්ට තාතට සිද්ධ වෙනවා මේ උගුලෙන් ගැලවෙන්න. ඒ උගුලෙන් ගැලවෙන්න නම් ඔහු ඉස්සල්ලාම කරන්නේ මෙන්න මේ අම්මව ඝාතනය කරනවා. හරි, අම්මව ඝාතනය කරනවා. ඊට පස්සේ ඔහුගේ සංකේතීය පියාවත් ඝාතනය කරනවා. ඒ කියන්නේ මුරේ ෆ්‍රැන්ක්ලින්වත් ඝාතනය කරනවා. ඒක විතරක් නෙමෙයි මේ අර වෙන ජනතා නැගිටීමේදී ඔහුගේම අනෙකෙක් අතින් ඒක ඔහුගේ පරිකල්පිත පියත් ඝාතනය වෙනවා. ඒ කියන්නේ හරියටම කිව්වොත් පීතෘවරු දෙන්නෙක් සහ ඔහුගේ මව කියන මේ තුදෙනාම ඉතාම දරුණු විදියට ඝාතනය වෙනවා. මේක ප්‍රචණ්ඩත්වයක්. මේක භීෂණයක්. හැබැයි මේ භීෂණයෙන් පසු තමයි අර ජෝකර් කියන චරිතය උත්සාහනේ වෙන්නේ. ඇත්තටම ජෝකර් බවට පත් වෙන්නේ මෙන්න මේ ප්‍රචණ්ඩ ඝාතනයෙන් පසු. එතකොට මෙන්න මේ ප්‍රචණ්ඩත්වය විසින් මුළු සමාජයටම දෙනවා පණිවිඩයක්. ඒ කියන්නේ මේ කියන ජනතා නැගිටීමක් කරා. ඒකද අපි දන්නවා මේ නගරාධිපතිගේ භූමිකාව සහ නගරාධිපති විසින් සමාජයේ විසින් ඒ කියන්නේ ව්‍යාපාරික ධනපති පන්තියක් එක නඩත්තු කරමින් යන එක. ඒකත් එක්ක ඇති කරලා තියෙන අර කියන ආර්ථික වශයෙන් සහ පීඩිත භාවයට පත් කළ මේ නගරයේ මනුෂ්‍ය කොට්ටාසයන් මේ සියල්ලන්ට උත්තේජනය දෙන්න මේ ක්‍රමය පෙරලලා දාලා මේ ක්‍රමය ප්‍රචණ්ඩ විදියට විනාශ කරලා දාලා නැගී සිටින්න අවශ්‍ය කරන ඒ උත්තේජනය දෙන්නේ ජෝකර්. ඒ උත්තේජනය දෙන්නේ ජෝකර්. එතකොට ඒ ජෝකර්ට ඒ උත්තේජනය ලැබෙන්නේ කොහොමද? ඒ ජෝකර්ට උත්තේජනය ලැබෙන්නේ ජෝකර් පැටලිලා ඉන්න අර පවුලේ පරිකල්පන උගුලෙන්. ඔහු හිර වෙලා ඉන්න අර යථාවේ උගුලෙන්. මෙන්න මේ ගැළවීමකට ඔහුට යන්න පුළුවන් මාර්ගයක් තිබුණොත්. ඒ කියන්නේ හරියටම කිව්වොත් ඔහුගේ පවුලේ සීමාව ජය ගන්නවා. ඒ සීමාව විසින් ඔහුගේ පවුලේ උරුමය විසින් තමයි ඔහු මේ ඛේදවාචකයකට ඇදලා දාලා තියෙන්නේ. නැත්නම් ඔහුගේ ඒ කියන්නේ ඔහුගේ පුද්ගල පෞරුෂය නැත්නම් ඔහුගේ ආත්මීය ලෝකය ඛණ්ඩනය කරලා තියෙන්නේ මේ ඔහු විසින් පරිකල්පනය කරපු අම්මා විසින් ඔහුට පරිකල්පනය කරන්න උගන්වපු පවුල සහ අනිත් පැත්තෙන් සමාජයත් එක්ක තියෙන ඒකාබද්ධතාවය ඇතුලේ. ඒ නිසා ජෝකර් කරන්නේ මේක විනාශ කරන එක. ඒ නිසා මම හිතනවා ජෝකර් චරිතය එක්තරා ආකාරයක බැට්මෑන් චරිතයට වඩා වීරත්වයක් තියෙන චරිතයක්. ඒ කියන්නේ බැට්මෑන් අපිට පෙන්නන්නේ අසාධාරණයට එරෙහිව සටන් කරන නිර්දෝෂී මිනිසෙක්. හැබැයි ජෝකර් තුලින් අපිට පෙන්නන්නේ සියලුම ඝාතන කරමින් තමන්ගේම සමීපතමයන් පවා ඝාතනය කළ පසු තමයි ඔහුගේ විෂය නිදහස් කරගන්නේ. ඔහු මිනිසියෙක් විදියට සාන්දෘෂ්ටික නිදහස අත්කරගන්නේ ඔහුගේම විනාශයන් ඔහුගේම පවුල තුල කරන මේ ඝාතන මාලාව ඇතුලේ. සානිත් පැත්තෙන් ඔහුගේ පරිකල්පිත පියාව අර අරගලය තුල ඝාතනය වීමෙන් පස්සේ මේක හරිම සංකේතවත් චිත්‍රපටයක් වෙන්නේ එතනින්. තව දෙයක්, ඒකම ජෝක චිත්‍රපටිය ඒ අවසාන අරගලයේ නායකත්වය, අවසාන අරගලයේ නායකත්වය ඒ වගකීම ඒ චිත්‍රපටිය විසින් ඔහුට පවරන්නේත් නැහැ. අපි හරියට බැලුවොත් ඒ විප්ලවීය මොහොත තුල, නැත්නම් ඒ අරගලයේ මොහොත තුල, කියන්නේ ජෝක අන්තිමට තාණ්ඩව නර්තනයක් කරනවා. ඔව්වර වාහනයක් මත නැගලා ඒ මරණීය විප්ලවයේ මොහොතේ ඔහු ස්මරණය කරනවා. හැබැයි අපිට පේනවා චිත්‍රපටිය අවසානයේ එක්තරා ආකාරයකට ඔව්ව මනෝචිකිත්සනයට ලක් කරන ඒ චරිතය, නැත්නම් මනෝචිකිත්සනයට ලක් කරන කාන්තාව ඔහු ඝාතනය කරනවා වගේ ඉංගියක් චිත්‍රපටින් දෙනවා. ඒ කියන්නේ හරියටම කිව්වොත් විප්ලවය වෙන්නේ වෙන තැනක. විප්ලවය වෙන්නේ වෙන තැනක. ඒ විප්ලවයේ ශත්‍රුකයා ජෝක නෙමෙයි. ඒ කියන්නේ අපි චිත්‍රපටි ප්‍රේක්ෂකාගාරයට දෙනවා ජෝක කියන්නේ ඝාතකයා. ඒක දුර්වලයා, ඝාතකයා, ප්‍රචණ්ඩත්වයට පත් වෙච්ච මිනිහා කියන ඒ නිගරු කිරීම ප්‍රේක්ෂකාගාරයට, ඕ නිගරු කිරීම හෝ ඒ කම්පනය හෝ ඒ සංවේදනය ප්‍රේක්ෂකාගාරයට ඉතුරු කරමින් විප්ලවය ඉදිරියට ඇදෙනවා. ඒ විප්ලවයට උත්තේජනයක් දුන්නේ ජෝකර් නිකක්. ඒ විප්ලවයේ නායකයා ජෝකර් නෙමෙයි කියන සලකුණ දුන්නාදෝ කියලා මට අවසානයේ චිත්‍රපටිය බලනකොට හිතෙනවා.
ඔබ රැදී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ නොදුරු සිනමා විශේෂාංගයේ සමගයි. අද දවසේ අපේ නොදුරු සිනමා විශේෂාංගයෙන් අවධානය යොමු කරන්නේ නවතම ජෝක චිත්‍රපටය සම්බන්ධයෙන්. සිනමා විචාරක විදර්ශන කන්නංගර තමයි අපිත් සමග මේ සාකච්ඡාවට සම්බන්ධ වී සිටින්නේ. විදර්ශන, දැන් මේ ජෝක කිව්වට පස්සේ අපිට ඊළඟට නිරන්තරයෙන්ම සිහියට නැගෙන චරිතය තමයි මේ බැට්මෑන්. දැන් බැට්මෑන් චිත්‍රපට මාලාවේ පැමිණෙන ජෝකර්ම තමයි මේ. දැන් බැට්මෑන් චිත්‍රපටයේ පැමිණෙන ජෝක ගත්තොත් එහෙම ඔහු ඉතාම දැවැන්ත ත්‍රස්ත නායකයෙක් විදිහට තමයි අපිට මුණ ගැහෙන්නේ. නමුත් දැන් මේ චිත්‍රපටයේ එන ජෝකර් ඉතාම දුර්වල පෞරුෂ ලක්ෂණ වලින් සහ මේ මානසික ආබාධ සහිත දුර්වල තැනෙක් විදිහට තමයි අපිට සමීප වෙන්නේ. නමුත් දැන් ප්‍රේක්ෂකයන් ජෝක චිත්‍රපටයේ මේ නවතම ජෝක චිත්‍රපටයේ නරඹන්න ප්‍රේක්ෂකාගාරයට යන්නේ බැට්මෑන් චිත්‍රපට මාලාවේ ඔවුන් දැකපු, ඔවුන් අහපු, ඔවුන් කියවපු ජෝක චරිතය ඔළුවේ තියාගෙන. ඒ අනුව දැන් ඒ බැට්මෑන් චිත්‍රපට මාලාවේ පැමිණිච්ච ඒ දරුණු ගණයේ ජෝක චරිතය සහ මෙහි මේ නවතම චිත්‍රපටයේ එන ජෝක චරිතය මේ සිනමා ප්‍රේක්ෂකයන් කොහොමද ගලපා ගත යුත්තේ?
පළවෙනි එක තමයි මధుර බැට්මෑන් චිත්‍රපට මාලාව, විශේෂයෙන්ම ද ඩාර්ක් නයිට් වගේ චිත්‍රපටයක ඉන්න ජෝකගේ චරිතයත් බැට්මෑන්ගේ චරිතයත් බැලුවම ඔවුන් අතර යම්කිසි ආකාරයකට දාර්ශනික කතාබස් වෙනවා තමයි. රයිට්, ඒකම අපි දකිනවා ඒ ජෝක චරිතය ඒ චිත්‍රපටයේ යම්කිසි විදිහකට බැට්මෑන්ව පවා තමන්ගේ ඒකේ ආධිපත්‍යයට නැත්නම් තමන්ගේ අනසකට යටත් කරගෙන තියෙන එක්තරා විදිහක බැට්මෑන්ගේ තියෙන මිනිස්සෙක් විදියට තියෙන දුර්වලතා සහ සීමාකම් වලට ආමන්ත්‍රණය කරන්න උත්සාහ කරන ජෝකර්, අනිත් ආමන්ත්‍රණය තුලින් බැට්මෑන්ව පවා නැවත හසුරවන තැනකට ඒ ජෝකර්ගේ චරිතය විහිදෙනවා. හැබැයි අපි හිතාම කල්පනාවෙන් බැලුවත් ඒ කියන්නේ ඩාර්ක් නයිට් චිත්‍රපටිය බැලුවත් මේ දෙන්නට මේ දෙන්නගේ භූමිකා දෙක යම් කිසි විදිහේ ගණීභූතයි කියලා. ඒ කියන්නේ ඒකමානීය ගතියක් තියෙනවා. ඒ කියන්නේ අරයා වීරයා සානිත් පැත්තෙන් ඉන්නේ ඉතාම ත්‍රස්තවාදී දුෂ්ටයා. හැබැයි මේ චිත්‍රපටිය ඇතුලේ ජෝකර්ගේ චරිතය අපිට සංකීර්ණ චරිතයක් බවට පත් කරනවා. ඒ කියන්නේ මොහු අපිට අරක දෙන්නන ත්‍රස්තවාදී බිහිසුණු නායකයා වෙනුවට ඒ ත්‍රස්තවාදී බිහිසුණු නායකයෙකු බිහිවීමට බලපාන එක්තරා විදිහක මානසික ආර්ථිකය කුමක්ද කියන එකත්, අනිත් එක සමාජ දේශපාලන හසුබිම කුමක්ද කියන එකත්, මේ දෙකම මේ චිත්‍රපටිය අපිට සමීප කරනවා. ඒක මම හිතන්නේ ඩාර්ක් නයිට් චිත්‍රපටිය වගේ එකක ඒ තරම් සංකීර්ණව අපිට ඒක අභිමුඛ කරනවා කියලා. ඒකම මේ චිත්‍රපටියේ බැට්මෑන් නේද, බැට්මෑන්ව ඉන්නේ අර කියන්නේ ආරම්භක චරිතය යාගේ, එයාගේ බෲස් කියන ඒ පුංචි දරුවාගේ මේ චරිතය සහ මොකද තෝමස් වේන් සහ මොකද ඊට පස්සේ මොකද මාතා කියන චරිත දෙක අතුලෙන් තමයි අපිට අහඹුවෙන් හම්බෙන්නේ මේ බැට්මෑන්ගේ උඩාවදී. මම හිතනවා මේ සමාන්තර කෙරීමක් මේ චිත්‍රපටයේ තියෙනවා. චිත්‍රපටය අවසානයේ සිද්ධ වෙන්නේ අර වෙන ඒ රයිට් එක ඇතුලේදී, අරගලේ ඇතුලේදී මේ තෝමස් වේන් සහ ඔහුගේ විශේෂම බෲස්ගේ, කියන්නේ බැට්මෑන්ගේ චරිතයේ හිටපු ඒ අම්මා තාත්තා දෙන්නම පිටපලා මරලා දානවා. ඒ තමයි නගරාධිපති සහ, හැබැයි අපි හරියට බැලුවොත් මේ සිදුවීමම ඒ ඩාර්ක් නයිට් චිත්‍රපටයේ කලින් සිද්ධ වෙනවා. එතනින් පස්සේ මේ බැට්මෑන් තමයි වීරයා වෙන්නේ. ඒකෙන් පරිගැනීම සහ ඒකනේ ක්‍රියාදාමයේ ඇතුලේ. හැබැයි මේ චිත්‍රපටිය තුළ මම හිතනවා ඊටාම සංකීර්ණ ආකාරයෙන් ජෝක කියන චරිතය කොහොමද, ඒ කියන්නේ මානසික සහ සමාජ දේශපාලන චරිතයක් ලෙස ඒ හැඩගැහෙන්නේ කියන එකට සම්මාකාරයක සිනමාත්මක ආමන්ත්‍රණයක් දෙන්න උත්සාහ කරනවා කියලා.
ඔව් විදර්ශන දැන් අපි දන්නවා හොලිවුඩේ සම්මානනීය නළුවන් වන ජැක් නිකල්සන් එවැගේම ජෙරල් ලේටෝ හීත් ලෙජර් වැනි නළුවන් මේ බැට්මන් චිත්‍රපටමාලාවේ පැමිණිච්ච මේ ජෝක චරිතය නිරූපණය කළ තියෙනවා අතීතයේදී විශේෂම හීත් ලෙජර්ට එහෙම ජාත්‍යන්තර සම්මානවලදී හොඳම සහාය නළුවාට හිමි සම්මාන පවා හිමි වුණා මේ ජෝක චරිතය නිසාවෙන්ම නමුත් දැන් මේ නවතම චිත්‍රපටයේ ජෝක චරිතය නිරූපණය කරන්නේ ඕකින් ෆීනික්ස් කියන නළුවා ඔහුගේ රංගනය පිළිබඳව අපි ඔබේ විචාරය දැනගන්නට කැමතියි
හිතනවා එකක් කර මම කලින් කිව්ව ආකාරයෙන් මේ චරිතයේ තියෙන මූලික පසුතලය සහ මේ චරිතයේ තියෙන මනෝභාවය ඉතාම හොඳින් ආවරණය කරගත්ත ඉතාම දුෂ්කර රංගනයක තමයි මේ චරිතය විශේෂයෙන්ම ආකින් ෆීනික්ස් කියන මේ නළුවා නිරූපණය වෙන්නේ ඒකම මේ චිත්‍රපටය කියන්නේ රංගනය නිසාමද කොහේ මං හිතනවා හැමෝම ඉතාම උනන්දුවෙන් මේ චිත්‍රපටය බලන විශේෂයෙන්ම 70 වෙනි වෙනිස් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකෙත් මේ චිත්‍රපටියට ගෝල්ඩන් ලයන් සම්මානය හම්බෙනවා. ඒ කියන්නේ මම මේ අදහස් කරන්න සම්මාන වලින් චිත්‍රපටි මනින්න පුළුවන් කියන එක නෙවෙයි. නමුත් මේක තාම ආందోళනාත්මක චිත්‍රපටයක් බවට පත් වෙනවා. ඒ නිරූපණය. ඒ කියන්නේ අර කලින් කියපු මොකද හීට් ලෙජර්ගේ චරිතය මං කියන්නේ එකත් එක සසඳනවට වඩා හීට් ලෙජර්ට කරන්න තිබුණු ඒ රංගනය මං හිතන්නේ මේකට වඩා සීමිතයි කියලා. මම ඒ රංගනය තුළ යම් කිසි විදියකට ඔව් මහන්සි වෙනවා. ඒක මේ චරිතයට අවශ්‍ය වෙන අනන්‍යකරණයේ ඒ රූප රාමුවල සහ යකින් රූපණය තුල තියෙනවා. නමුත් මම හිතනවා මේ මේ මොකද මේ ආකින් ෆීනික්ස් විසින් ඉතාම විශාල පරාසයක මගේ චරිතය අරගෙන යනවා කියලා. ඉතාම දුෂ්කර රංගනයක් එක පැත්තක විටින් විට සිනහවෙන ඒක මේකම කඳුළුත් වෙන ඒකම කියන්නේ විවිධ උපද්‍රවයන්ට සා පීඩාවන්ට මර්ධනයන්ට ලක් වෙන ඒ මර්ධනයන් තුලින් විවිධ විදිහට පලා යන්නට සිදුවන මෙන්න මේ විශාල පරාසයක විහිදුන සංකීර්ණ රංගනයකට ඉතාම කල්පනාවෙන් කරන්න ඕන රංගනයක් සහ ඉපැත්තෙන් මානසික වශයෙන් බරපතල විදියට අනන්‍ය වෙන්න වෙනවා මානසික වශයෙන් කියන්නේ විවිධ තලයන් වල පිහිටන්න වෙන රංගනයක් ඒක ඉතාම දුෂ්කර රංගනයක් මොකද අපි බැලුවොත් මේ චිත්‍රපටයේ අවස්ථා කීපයකදී ඉතාම ශ්‍රමිකව වෙනස් වෙනවා මේ රංගනයේ තිබ්බ මාත්‍රාව ඒ කියන්නේ විශේෂම වීන්ස්කි චරිතය ඔහු විටින් විට ඒ කියන්නේ අපි හිතන්නේ නැති මොහොතවල යාට ඒ කියන්නේ අර රංගනයේ දායක වෙන්න ඕන අනිත් පැත්තෙන් විකාර රූපී යම් කිසි විදි අභූත රූපී ඒ අභූත රූපී රංග ශෛලියකුත් උඩ නඩත්තු කරන්න වෙනවා right ඒකම මූලික කතා ආඛ්‍යානය තුල ඒ කතා ආඛ්‍යානයේ ඒ ජලායාමට ඒ ආබද්ධ වෙන්නත් වෙනවා ඒ නිසා මේ සියලුම කාරණා ඇතුළත් කරගත්තා මම හිතන්නේ අර ඊට කලින් මේ ජෝක චරිත රංගනය කරපු අයට වඩා විශාල සංකීර්ණ තාම ශික්ෂණයෙන් යුතු මහන්සියෙන් යුතු සහ විශාල වශයෙන් මානසික ශික්ෂණයක් සහිත වූ රංගනයක් කරන්න ෆිනිෂ්ට සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි මගේ අදහස.
හොඳයි විදර්ශන අපි අවසාන වශයෙන් මේ නවතම ජෝක චිත්‍රපටයේ සිනමා විධික්‍රම පිළිබඳව කතා බහ කරමු.
දැන් අපි ඉස්සෙල්ලම කතා කරපු විදියට මේ චිත්‍රපටියට තියෙනවා එක පැත්තක එක්තරා ආකාරයක මානසික ව්‍යුහයක් මේ චරිතේ. එතකොට මේ මානසික ව්‍යුහය මේ චිත්‍රපටිය අරා වැඳෙනවා. අනිත් පැත්තෙන් අපි දකිනවා මේ චිත්‍රපටියට පසුබිම් වෙච්ච යම් කිසි විදියකට සමාජ දේශපාලන පැටිගඩක් තියෙන නගරාධිපතිවරයෙක් ඉන්නවා. ඒකම විනෝද මාධ්‍යයන් තියෙනවා. ඒකම ටෝක් ෂෝස් තියෙනවා. ඒකම එළිය යම් කිසි විදියෙ මැරයන් පාතාලයන් සහ අනිත් පැත්තෙන් ගොතම් නගරය තියෙනවා. මෙන්න මේ දෙක එක පැත්තක කියන්නේ පුද්ගල පෞරුෂයක එක්තරා ඛේදවාචකයක් සහ අනිත් පැත්තෙන් එයට හේතු භූත වුණු හෝ නැත්නම් එය වෙනස් කිරීමට උත්සාහ කරන සමාජ වපසරියක් අතර කොහොමද සංස්කරණය සහ රූප රාමුකරණය නැත්නම් සිනමා රාමුකරණය කරන්න කියන ඒ අභ්‍යාසය මම හිතන්නේ ඉතාම සියුම් අපිට නිරීක්ෂණය කළොත් මේ චිත්‍රපටියේ අපිට හඳුනා ගන්න අපහසු නැහැ. ඒ නිසා මම හිතනවා මේ කාරණා දෙක ඒ කියන්නේ එක පැත්තක පුද්ගල දුක්ඛිත ඉරණමකට ලක් වෙච්ච එවැනි ඛේදවාචකයකට ලක් වෙච්ච චරිතයක මනෝභාවයත් ඒ මනෝභාවය ආවරණය වෙන විදි ආකාරයේ සමීප රූප රාමු සහ අනිත් පැත්තෙන් අර නගරේ අපි දකිනවා ඊට කලින් චිත්‍රපටිවල විශේෂ ජෝක ඉන්න අනිත් චිත්‍රපටිවල අපිට පේනවා ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් විශාල ගොතම් නගරය ඒ කියන්නේ ඒක යම් කිසි විදිහේ ඒ කියන්නේ ඉහළ ඉඳලා පෙන්වන ඒ කියන්නේ පුළුල් දර්ශන තල තියෙනවා ඒ නගරය සහ ඒ නගරය තුලේ ඉන්න බැට්මෑන් හරි ජෝකර් හරි කියන චරිතය මේ පුළුල් චිත්‍රය තුළ තමයි ස්ථානගත කරලා තියෙන්නේ. නමුත් අපි දකිනවා මේ චිත්‍රපටිය තුළ ජෝකර්ගේ චරිතය ඒ අර ගොතම් නගරයට වඩා ප්‍රමුඛ කරනවා. ඒ කියන්නේ ජෝකර්ගේ සමීප රූපකරණය නැත්නම් ජෝකර්ගේ දැක්මට අනුව සංවිධානය වුණු නගරයක්. එහෙම නැත්නම් ජෝකර්ගේ ඛේදවාචකයේ වෙතට ඒ කියන්නේ හැරුණු කැමරා ඇසක් එක්ක සම්බන්ධ වෙච්ච නගරයක් සහ ඒ නගරයේ ජන ජීවිතය මම හිතනවා මේ චිත්‍රපටිය ඇතුලේ ඥාවරණය කළා තියෙනවා. ඒ කියන්නේ චිත්‍රපටියේ මාත්‍රාවට නැත්නම් චිත්‍රපටියේ තාණයට ගැළපෙන ආකාරයට නැත්නම් චිත්‍රපටියේ මූලික ප්‍රස්තුතයට ගැළපෙන ආකාරයට මම හිතනවා චිත්‍රපටියේ සිනමා රාමුකරණය සහ සංස්කරණය යොදාගෙන තියෙනවා කියලා සහ සිනමා විදික්‍රම අතින් ඒ චිත්‍රපටිය ඉතාම එක ප්‍රේක්ෂකයා සමග වෙනත් ආකාරයක සංවාදයක් ගොඩනගන චිත්‍රපටයක් බවට පත් වෙලා තියෙනවා.
අපි අද දවසේ නොදුරු සිනමා විශේෂාංගයෙන් කතා බහට ලක් කළේ නවතම ජෝකර් චිත්‍රපටය සම්බන්ධයෙන්. අපි සමග මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. අපි විදර්ශන ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ නම් නොවැම්බර් මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු. සිනමා කෘතියක හෝ සිනමා කරුවෙකුගේ නොදකින පැතිකඩක් කතා බහ කරන්නට කියවන්නට නොදුරු සිනමාවෙන් බොහොමත්ම ස්තුති. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.